Honorable Ashok Abhay, you have 9 minutes. Order, please. Honorable Major Sudarshan Dhanipetiya to the chair.
ගුණාසනාරුවට මන්ත්‍රී තුමනි අද දින රජයේ විසින් ඉදිරිපත් කරලා තියෙනවා රාජ්‍ය මූල්‍ය කළමනා කරන පනත සහ ආර්ථික පරිවර්තන පනත රාජ්‍ය මූල්‍ය කළමනා කරන පනත මේ ඉස්සෙල්ලත් මේ වගේ රාජ්‍ය මූල්‍ය කළමනා කරන වගකීම් පනතේ ලෙස 2002 දී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා මේ පනතෙන් පස්සේ මම හිතන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉතින් අපි විපක්ෂයක් විදියට රාජ්‍ය මූල්‍ය කළමනා කරන පනතට විරෝධය පළ කරන්නේ නැහැ ඒ යම් කිසි විය යුතු කාරණාවක් නිසා අපි සලකනවා හැබැයි නමුත් අපේ ආර්ථික පරිවර්තන පනත අපි විශ්වාස කරනවා මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් විය යුතුයි මේක විය යුතුව තිබුණේ විතර කාලයක් තුල නමුත් මේක සිදු වෙලා නැහැ දැන් ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරලා තියෙනවා මේ පාලි ආර්ථික පරිවර්තන පනතට අපි පක්ෂයක් විදියට විරෝධ වෙන්න හේතුව මේකේ පළවෙනි උපලේඛනයේ තියෙන සම්පූර්ණයෙන්ම රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගත්ත ගිවිසුමේ වගන්ති තමයි සෑහෙන ප්‍රමාණයක් දාලා තියෙන්නේ. දළ දේශීය නිෂ්පාදනයෙන් ණය 95%ක් විය යුතුයි. එතකොට ආයෝජන විදේශ ආයෝජන 100 දළ දේශීය 5%ක් විය යුතුයි. එවැනි විශාල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කරුණු මේ පනතේ තියෙනවා. අපි පක්ෂය විපක්ෂයක් විදියට දැන් මේක කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මැතිවරණේ දැන් අද මැතිවරණ කොමිසම කියලා තියෙනවා හෙට මැතිවරණේ කැඳවීමේ නිවේදනය කරනවා කියලා. ඒතර ජනාධිපති වෙන්නේ මැතිවරණේ කැඳවීමේ නිවේදනය කරපුවා තව මාස දෙකක් ගතවල මැතිවරණයක් තියෙනවා. මේ මැතිවරණය තුළ අලුත් රජයක් පත් වෙන බව දැන් රජයේ රටේ කවුරුත් දන්නවා. එහෙම තත්ත්වයක් තුළ මේ හදස හදිසිය ගෙනල්ලා මේ අනුමත කරගන්න යන්නේ මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ගැනීමටද කියලා අපිට සැකයක් ඇති වෙනවා. කෙසේ වෙතත් මේ තියෙන තත්ත්වය තුළ මෙම පනතට මේ ඉදිරිපත් කරලා තියෙන මේ පළේටි උපලේඛනයේ තියෙන ඒවාට අපි විරෝධය පළ කරනවා කියලා අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මෙම ආර්ථික පරිවර්තන පනත තුලින් මේ කියන දේවල් කරනව නම් එහෙමනම් මේකේ තියෙන්න ඕනේ. දැන් බලන්න 2002 මේ රාජ්‍ය මූල්‍ය කර්මනාගාර වගේම පනත. ඒකේ තියෙනවා රටේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ 5%ක් විය යුතුයි. රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ 60%ක් විය යුතුයි. දැන් අවුරුදු 22ක් අවුරුදු 22ක් තුළ හැම වසරෙම රාජ්‍ය අයවැය පරතරයේ 5%ක් වුණාද? එතකොට ණය 60%ක් වුණාද? දැන් ණය 130%ක් කියලා තියෙනවා දළ දේශීය නිෂ්පාදනයේ. හැබැයි පනතක් තියෙනවා 60%ක් වෙන්න ඕනේ කියලා. අයවැය පරතරයේ 5%ක් විය යුතුයි. දැන් අයවැය පරතරයේ 10%ට එහා ගිහිල්ලා. ඉතින් මේක මෙහෙම වුණා කියලා මේ පනත සම්මත වුණාම විශේෂයෙන්ම මේක ක්‍රියාත්මක කිරීමේ වගකීම එන්නේ ඊළඟ ආණ්ඩුවට. අපි පක්ෂයක් විදියට කියලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලට යන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම කිව්වේ සමග ජන බලවේගය. අපි මේක කිව්වේ මේ රට බංකොලොත් වීමට ප්‍රථම 2022 අප්‍රේල් 12 වෙනිදාට ඉස්සෙල්ලා තමයි අපි කිව්වේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් යන්න ඕනේ කියලා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයන් එක්ක සාකච්ඡා කරලා සෙයිට් පේමන්ට්ලා කිව්වා අපේ රටේ බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ගියා නම් තියෙන කොන්දේසි බංකොලොත් උනාට පසුව තියෙන කොන්දේසි වෙනස්. ඉතින් මේ කොන්දේසි අපිට ගැලපෙන්නේ නැති කොන්දේසි අපේ රජයක් යටතේ මේවා වෙනස් කරනවා කියලා දැන් හර්ෂරි සිල්ලා මැතිතුමා කිව්වා වගේ අපි දැන් කාලයක් දීලා තියෙනවා එතුමා ඉල්ලලා තියෙනවා සැහැණ කාලයක් එතුමා අපේ පක්ෂයත් එක්ක සාකච්ඡා කරන්න දැන් අවස්ථාව ලියලා තියෙනවා. එතකොට මේවා අපිට අනිවාර්යයෙන්ම ඉදිරි රජයක් යටතේ. මොකද මේක ජන බලයක් නැති ජනාධිපති කෙනෙක් ඉන්නේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණේ පාර්ලිමේන්තුවට එන්නත් සුසු නැහැ කියලා ජනතාව ප්‍රතික්ෂේප කෙනෙක් කරපු කෙනෙක් දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් මේවැනි පනත් ගැනලා මේක සම්මත කරගෙන ගැනීම මං හිතන්නේ සදාචාරයට විරෝධයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේකට විරුද්ධ වෙනවා කියලා. මොකද ඉතින් මැතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන් මේ පනතේ යම් යම් ඒවා අපිට වෙනස් කරන්න සිද්ධ වෙයි. ඒක අනිවාර්යයෙන්ම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් හැම වෙලාවෙම කියනවා වැල් පාර්ලිමේ ගැන කතා කරනවා ජනාධිපතිතුමා වැල් පාර්ලිමේ ඉදිරි කොටසේ ඕනේ කියලා කියනවා. හැබැයි ඒගොල්ලන් අමතක වෙලා තියෙනවා 30 අවුරුදු යුද්ධයක් තිබිච්ච මේ රට 30 අවුරුදු යුද්ධය අවසන් කෙරුවා මහින්ද රාජපක්ෂ මහත්මයා අවසන් කෙරුවා කියලා ඒගොල්ලෝ කියන අවසන් කෙරුවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. මේ විශාල ප්‍රමාණයේ දායකත්වයෙන් ඒක අවසන් කෙරුවා. එහෙම යුද්ධ 2009 යුද්ධය ඉවර කරපු එම නායකයව මේ රටේ ජනතාව 2014 පරාජයට පත් කළා. දැන් ඒක මේගොල්ලන්ට අමතක වෙලා තියෙනවා. දැන් 2022 මෙතුමා බලයට පත් වුණාට පස්සේ වර්තමාන ජනාධිපතිතුමා වසර දෙකයි දැන් මේ මම පෝලිං යුගය නැති කළා කිකියා හැම රැස්වීමකම කියන්නේ වැල් පාලම කතාවේ පෝලිං යුගය නැති කරා. එහෙමනම් කොහොමද මේ රටේ ජනතාව මේ ජීවත් වීම ඉතාම අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ? අද වෙන විට අපේ රටේ ජනතාවගෙන් 60 60.5% ආදායම අඩු වෙලා සියයට අනුහකගේ වේදම වැඩි වෙලා තියෙනවා. ඒවගේම සියයට අසුතුනගේ ගමනාගන ගාස්තුී හෙල්ට හිල තියෙනවා. ඒන් සියයට හය මේ ආදෑම අඩු වෙලා තියෙන වේදම වැඩි වෙලා තියෙන අයගෙන් සියයට හයසම් හයක් විතර අමතර ආදෑම් මාර්ගයක් උපයගෙන තියෙන්නේ. ඒවගේ සියයට 73.6% අමතර ආදෑම් මාර්ගයක් හොයාගෙන නැහැ. ඒවගේම ළමයින්ගෙන් 55%ක් අධ්‍යාපනයට විශාල ප්‍රශ්නයක් ආර්ථික අර්බුදයට වැටලා තියෙනවා. ඒවගේම 44%ක් ළමයින්ගෙන් ඇඳුම් දෙමාපියන්ට ඇඳුම් ලබා දෙන්න විදිහක් වෙලා නැහැ. ඒවගේම 81%ක් මුලාසන මන්ත්‍රණය බෙහෙත් ගන්න ක්‍රමයක් නැතුව ඉන්නවා 81%ක් මේ රටේ ජනතාවගේ. දැන් මම මේ වන විට ගිය අවුරුද්දේ 2022 23 අවුරුද්දේ 22 අවුරුද්දේ මේ රටේ දවසකට මිය ගිය 350යි. දැන් ඒක 550ක් බවට පත් වෙලා තියෙනවා. දවසට 2022 අවුරුද්දේ දවසට ඉපදුනේ 1000යි. දැන් ඒක 750ක් බවට පත් වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් රටේ ජනතාව දරුවෝ හදන්නේ නැහැ. ඒ වගේම මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ මරණ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ මේ ආර්ථික අර්බුදය නිසා. බෙහෙත් ගන්න අය 81%ක් බෙහෙත් තමන්ගේ අවශ්‍ය බෙහෙත් ප්‍රමාණයක් ගන්නෙ නැහැ. ස්පිරිතාලෙට ගියාම බෙහෙත් අවශ්‍ය ප්‍රමාණය දෙන්නේ නැහැ. ඊට පස්සේ මුදල් අවශ්‍යයි බෙහෙත් ගන්න මුදල් නැහැ. ඒ නිසා බෙහෙත් අඩුවෙන් ගන්නවා. ඒතකොට ලෙඩේ වැඩි වෙනවා. ඒතකොට මේක ආයෙ මැරෙනවා. ඉතින් මේන තත්යකට පත් වෙලා තියෙනවා. දැන් ඒ වගේම දැන් රජයේ කියන ආයෝජන ධන දේශ නිෂ්පාදනයෙන් තියෙන ඕන විදේශ ආයෝජන බිලියන 105ක් කියලා. ඒක එහෙමනම් බිලියන 5ක් විතර තියෙන ඕන ආයෝජන. දැන් බිලියන 5ක් තියලා තාම බිලියන එකක්වත් අපිට ඇවිල්ලා නැහැ මේ ආයෝජන. ඉතින් එහෙම තියදී අපි දැක්කා මේ අපේ ඊළඟ බලය ගන්නවා කියලා කියන පක්ෂයක් පිටරට ගිහිල්ලා කියනවා අපි ආයෝජ මේ රටේ දූෂණය නැති කරනවා, වංචා නැති කරනවා, අපි දූෂිතයන් දඬුවම් දෙනවා කියලා. හැබැයි මෙහෙ ඉන්න අය කියනවා මම දැක්ක පස්සේ කී දෙනවා අපි කළු සල්ලි වලින් ආයෝජනය යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන් කිසිම ඒ කල්ලි හම්බ කරුවේ කොහොමද කියලා හොයාගන්නේ නැහැ, හොයන්නේ නැහැ. ඒ නිසා අපි කළු සල්ලි යොදවලා ආයෝජන ආරම්භ කරන්න යම්කිසි ක්‍රමවේදයක් හදනවා කියලා. ඉතින් එයින් බලාපොරොත්තු වෙන්නේ මුදල් විශුද්ධිකරණය. ඒතකොට රටක මුදල් විශුද්ධිකරණයටත් වැඩපිළිවෙලක් හදනවා කියලා ඒ පක්ෂවල අය කියනවා. කෙසේ වෙතත් මේ ආර්ථික පරිවර්තනයේ පනත තුලින් මේ ගේන වැඩපිළිවෙල මං හිතන්නේ ප්‍රායෝගික නැහැ. මොකද ඒ ප්‍රායෝගික නැත්නම් මේ වැනි දේවල් ඉදිරියේ පසුගිය කාලෙත් කළා. හැබැයි දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආසියානු සංගාතන බැංකුවත් ලෝක බැංකුවත් කියනවා ආර්ථික නිදහස අතින් ලෝකේ රටවල් 184කින් මුලාසරණ මන්තුමනි ආර්ථික නිදහස අතින් අපේ රට තියෙන 148 වෙනි ස්ථානේ. අපේ රටට පස්සේ තියෙනවා රටවල් 35.
නමුත්
අපේ රට තියෙන 148 වෙනි ස්ථානේ ආර්ථික නිදහස අතින්. ආර්ථික නිදහස කියන්නේ රටේ ජනතාව ජීවත් වීමේ නිදහස. ඉතින් මේක ආර්ථික වශයෙන් නිදහසක් රටක් බවට පත් කළේ කවුද? දැන් ජනාධිපතිතුමා කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ, අපි පෝලිං යුගේ නැති කළා, මේකට යම් කිසි තැනකට පරිත්‍යාග කළා කියලා. නමුත් අද වෙන විට අපේ රටේ ආර්ථික නිදහස අතින් 148 වෙනි ස්ථානයේ, කියන්නේ මේ ඉස්සෙල්ලා අපි 92 වෙනි ස්ථානයේ හිටියේ. දැන් අපිට ඉදිරියෙන් ඉන්නවා ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, භූතානය, නේපාලය, මාලදීව, ඒවත් අපිට ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපි එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ වගේම විශාල වශයෙන් ණය ගැනීම දැන් මහ බැංකු වාර්තාවේ තියෙනවා මේ මූලාසනන්ට මන්ත්‍රීතුමනි 2023 දෙසැම්බර් මාසයේ සිට 2024 මාර්තු මාසෙ වෙද්දී ඩොලර් බිලියන 4.5ක් ණය ආරම්භ තියෙනවා. ඩොලර් බිලියන 4.5 ඩොලර් එකක් රුපියල් 300 ගණන් ගත්තොත් කෝටි 135,000ක් බිලියන 1350ක් ණය ආරම්භ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අද වෙන විට අපේ රටේ එක් පුද්ගලයෙක් රුපියල් 14,50,000ක් විතර ණයකාරයෙක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ ආර්ථිකයේ යම් කිසි විදියට හැදුවනම් ඉතින් ඒ තත්ත්වයක් එහෙම වෙන්න පුළුවන්ද? රටේ ජනතාවට ජීවත් වෙන්න සාමාන්‍ය මහ බැංකු වාර්තා අනුව තියෙනවා පවුල් සාමාන්‍ය 4 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් වෙන්න 103,280ක් ඕනෙලු. ඉතින් 4 දෙනෙක් ඉන්න පවුලකට ඒ ගාණ හම්බ වෙනවද? අපේ රටේ තියෙන අනුපවුලුත් එක්ක පවුල් 60,000ක්. මේ පවුල් 60,000න් කීයෙන් කීයටද මේක හම්බ වෙන්නේ? ලංකාවෙන් ওই 60,000න් පවුල් ලක්ෂයකට 1-2කට විතර ඕක ගාණ හම්බ වෙනවා ඇති. නමුත් මේ තත්ත්වයේ තුල රටේ ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත් වෙද්දී ජනාධිපතිවරයා ඇතුළු 160,000 ලක්ෂයටක් පවුල් අනුපවුලුත් එක්ක ඒ පවුල් ලක්ෂ 60න් පවුල් 58,000 59,000 කට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා. මොකද 4 දෙනෙක් ඉන්න පවුලක එක්කෙනෙක් විතරක් රැකියාවක් කරනවා නම් රජයේ රැකියා කරන එක්කෙනෙක්ගේ අවම වැටුප 29,500ක් පමණ වෙනවා. එතකොට දීමනත් එක්ක 40,000-45,000ක් එක්කෙනෙක් විතරක් මේ රැකියා කරොත් මේ පවුලට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඉතින් මේ පුද්ගලික අංශයත් ඒ හා සමානයි. ඉතින් මේ තත්ත්වය තුළ රට යථා තත්ත්වයට පත් වෙලා තියෙනවද කියන එක ප්‍රශ්නේ. විශාල වශයෙන් අපි මේ ගැන පැහැදිලි කරගන්න ඕනේ අපිට. ඒ වගේම දැන් මේ තේන තත්ත්වය තුළ බඩු මිල උද්ධමනය අඩු වෙනවා කියනවා. උද්ධමනය කියන්නේ බඩු මිල වැඩිවීමේ වේගය. බඩු මිල වැඩිවීමේ වේගය සාමාන්‍ය තත්ත්වයට පාලනය වුණත් බඩු මිල වැඩි වෙන එක පාලනය කරන රජය අපහසුතාවය තියෙනවා. සෑම දෙයක්ම එන්න එන්න ගණන් වැඩි වෙනවා. ඒකෙන්ද ජීවත් වීම ඉතාම අපහසුතාවයටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා ආණ්ඩුවට මේ හදිස්සියේ ගේන පනත් මේ ගෙනල්ලා රටේ ජනතාව රවට්ටන්න එන්න එපා. මේ පනත ගෙනාව කියලා මේ රට සුරපුරයක් බවට පත් වෙන්නේ නැහැනි. මෙවැනි පනත් ගෙනල්ලා මම කියුවේ 2002 රාජ්‍ය මුල්‍ය කර්මනාකට වගේම පනත ගෙනල්ලා කියලා අයවැය පනතේ 105ට අඩු වුණාද? එදා 960ට අඩු වුණාද? එහෙම වෙලා නැහැ. හැබැයි රටේ ජනතාව රවට්ටන්න දැන් ඇවිල්ලා සුරංගනකට. ඉතාලම ලස්සනට මේ පනත හදලා තියෙනවා. ලස්සනට වචන කියා ගලපලා තියෙනවා. නමුත් මේක මේවා ක්‍රියාත්මක කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඉදිරි සමජ ජන බලවේග රජයක් යටතේ දැන් සැප්තැම්බර් මාස 28 වෙනිදි අලුත් ජනාධිපතිපත්වයේ සජිත් වෙනදාස මහත්මයා මේ අවුරුද්ද අවසන්ෙදී අලුත් මැති ආණ්ඩුවක් ගේ ඒ ආණ්ඩුව තුල අපි මේ රටේ ජනතාව ජීවත් කරන හැම පරිසරයක් ඇති ගන්න අපේ මේ අලුත් මුදල් ඇමතිවරයාත් අපි මෙතන ඉන්න හරසෙඩි සිල්ලා මහත්මයා එතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. මීළඟට ගරු රංජිත් සියඹලා පිටි මහත්මයා ඔබතුමාට විනාඩි 23ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඉතාමත් වැදගත් මූල්‍ය පනත් දෙකක් විවාදයට ලක් වෙන මොහොත අපි විශාල ආර්ථික ආගාධයකට වැටුණු බව අපි දන්නවා. හැම කෙනෙක්ම පිළිගන්නවා. මේ කිව්ව හැම අසීරුවක්ම ඇති වුණේ එතනත් එක්ක. දැන් අපි දවසෙන් දවස ක්‍රමක්‍රමේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තම අසීරු අභියෝගාත්මක නායකත්වයක් බාර අරගෙන අපි අඩියෙන් අඩිය දවසෙන් දවස මේ උඩට යනවා. ඒ අනාතරේ නැවත වතාවක් මේ වලට නොවැටෙන්න, මේ ආගාධයට නොවැටෙන්න අවශ්‍ය වැටබැඳීම තමයි දැන් අපි කරන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ නීතිය හැදුවට මේ නීතිය කඩන්න පුළුවන්ද? ඔව්, ඉතින් පාර්ලිමේන්තුවේ බහුතරයකට මේක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වැටක් බඳින්නේ ඒ ගැන පරික්ෂාකාරී වෙන්න, ඒ ගැන සුවා බලන්න, අනතුරු පෙන්නලා දෙන්න. යම්මා එකේ අනතුරු නොතකා ඒක විනාශ කරනවා නම්, ඉහට යනවා නම්, ඒ ආගාධයට නැවත පනිනවා නම් ඔහු වගකීමට බැඳෙන ලෙස, මේ ගෞරවනීය පාර්ලිමේන්තුවට වග කියන්න පුළුවන් ලෙස අපි නීති පද්ධතියක් හදලා දෙනවා. ඒක තමයි රටක කෙටි කාලීනව අපි මේ නැගිටින අතරේ දීර්ඝ කාලීනව මෙවැනි ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා වෙන්න පුළුවන්, තවත් ආයතනයක් කිව්වා වෙන්න පුළුවන්. හැබැයි ඒක රටක මූල්‍ය කළමනාකරණයේ දැඩි අවශ්‍යතාවයක් තමයි අපි ඉෂ්ට කරන්නේ ගරු සභාපතිතුමනි. මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පානතේ ශීර්ෂය ඉතා පැහැදිලිව තිනා වඩා යහපත් වූ සාර්ව ආර්ථික කළමනාකරණයක් උදෙසා මූල්‍ය ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ව්‍යුහය තුළ රාජ්‍ය අරමුදල් පිළිබඳ වගවීම අධීක්ෂණය කළමනාකරණ නිසා පාලනය ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද, මූල්‍ය කළමනාකරණයට අදාළ ආයතනික වගකීම් පැහැදිලි කිරීම සඳහාද, අයවැය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති සහ කාර්යසාධනයේ මහජනතාව විසින් සුපරීක්ෂණයට ලක් කිරීමේ පනතදීන වැදගත්ම දේ තමයි මහජනතාවට සුපරීක්ෂණයට. කවුද මහජනතාව කියන්නේ? මේ 225 පාර්ලිමේන්තුවට ඇතිවන ආර්ථිකමය සිද්ධි සියල්ල පිළිබඳ නිතිපතා වාර්තා ඉදිරිපත් කිරීම, විවාදයට භාජන වීමට අවශ්‍ය මාර්ගය මේ පනත තුළ සලස්වලා තියෙනවා. ගරු සභාපතිතුමනි, 2024 මූල්‍ය කළමනාකරණ පනත, මේක ඇත්තටම මූල්‍ය විනය පිළිබඳ අපි දැක්ක. අපි මේ ආගාධයට වැටීමට හේතුව යම් අයෙක් මේ ආර්ථික විද්‍යානුකූලව දීර්ඝකාලීනව බැලුවොත් අපේ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්ති. ඒ නිසා අපිට අවශ්‍ය වුණා හොඳ මූල්‍ය විනයක්. අපි ගෙනාවා ඒකට ගැළපෙන පනත්, මහා බැංකු පනත වෙන්න පුළුවන්. මේ රජයට පහසු වෙන්න නෙවෙයි, ඇත්තටම මුදල් අමාත්‍යාංශය ගෙනා පනත් වලින් තමන් විසින්ම තමන් පාලනයක් ඇති කරගත්තා. අසීරුයි. දැන් අපිට මුදල් මුද්‍රණය කරන්න බෑ. දැන් අපිට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධනව තියාගන්න ඕනේ. මේව පහසු දේවල් නෙවෙයි. අපේ මුදල් ප්‍රවාහයන්ට හරිම බරක් මේක. හැබැයි අපි විසින් ඒ පාලනය අපි ඇති කරගෙන තියෙන්නේ අදටත් හෙටටත් අනාගතයටත් මේ රටේ නැවතත් අරවැනි අර්බුද ඇති නොවීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව වශයෙන්. ගරු සභාපතිතුමනි, අපි රාජ්‍ය ණය කළමනාකරණ පනත ගෙනාවා. ඒකත් ඉතාම වැදගත්. අපි ක්‍රමක්‍රමයෙන් මේ රටේ මූල්‍ය විනය තා දැඩි තැනකට, කවුරු වෙනුවෙන්ද, මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ගෙන එන සුවිශේෂී ආර්ථිකමය පනත්. ගරු සභාපතිතුමනි, මූල්‍ය කළමනාකරණ පනත කළමනාකරණ කියලා අපි කියන්නේ, ගරු සභාපතිතුමනි, සීමිත සම්පත් ප්‍රමාණයක් අසීමිත අවශ්‍යතාවයන් සඳහා අනුපිළිවෙලට පොදු අවශ්‍යතාවය අනාගත සුභසාධනයේ පරදායිතාව විනිවිදභාවය ඇතුව වැය කිරීම. විශේෂයෙන්ම මේක පෞද්ගලික අංශයට ගියොත් ලාභ උපරිමය කියන තරම් මේක එකංශයක් වෙනවා. හැබැයි රාජ්‍ය අංශයේදී පොදු අවශ්‍යතාවය කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ මූල්‍ය කළමනාකරණයේදී. අපි මෙතෙක් මේ කාරණාව විස්තර කරේ රජයකට උනත් තමන් ළඟ තියෙන මූල්‍ය සම්පත් ප්‍රමාණය වියදම් කරන්න තියෙන්නේ අසීමිත ඉල්ලීමක් අසීමිත අවශ්‍යතාවයන් කෙරේ. කොරවලට කොහොමද මේක යොදවන්නේ? අපි මේවා මෙතෙක් කල් පාලනය කරේ 1930 ගණන් වල ඉඳලා තිබුණා ගරු සභාපතිතුමනි මුදල් රෙගුලාසි. මේක 66 ආපහු වෙනස් වුණා, 92 වෙනස් වුණා. ඊට අමතරව භාණ්ඩාගාර චක්‍රලේක 1971 අපේ කීර්තිමත් මුදල් අමාත්‍යවරයෙක් වූ ආචාර්ය එන්.එන්. පෙරේරා මැතිතුමා ගෙනාවා 1971 අංක 34 දරන මුදල් පනත. ඒක තමයි මෙතෙක් දුරට බොහෝ වෙලාවට ඉස්සරහට ආවේ. විශේෂයෙන්ම 1971 මේ රටට ප්‍රධාන වශයෙන් හඳුන්වා දුන්නා මේ සංස්ථා ස්වාධීන ආයතන මෙන්න මේක අරමුණු කරගෙන හදපු පනත තමයි අපිට ශක්තිමත් පනතක් විදිහට මේ විදිහට දිගටම ආවේ. අදටත් අපි ඒ ක්‍රියාත්මක කරනවා. 2003 අංක 3 දරන මුල්‍ය කළමනාකරණ වගකීම් පනත තමයි අපිට ආසන්නයේ තියෙන මුල්‍ය කළමනාකරණ වගකීම් පනතක් වුණේ. හැබැයි ඒකෙදිත් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙන මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව. හැබැයි අපි අද උත්සාහ කරන්නේ මේ සියල්ලේම තියෙන වැදගත් කොටස් අරගෙන මේක යාවත්කාලීන කරලා ලොවට අදට ගැලපෙන ආකාරයේ ශක්තිමත් පනතක් තමයි අද මේ ඉදිරිපත් කරන්නේ ගරු සභාපතිතුමනි. මේක තියෙන සමහර කාරණා ටිකක් බලපුවාම දැන් මේක ඉතා පැහැදිලිව තියෙනවා. වගකීම සහ වගවීම මේක තමයි අපිට නැතුවම තිබුණේ. මේකේ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ භාරකරු ලෙස මුදල් අමාත්‍යයන් සිය කාර්යයන් කාර්යක්ෂම සහ පරදායී ලෙස ඉටු කරන බව සහතික කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය වෙත සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත පැවරී ඇති බලතල සහ වගකීම් නිර්වචනය කරන්නා වූ වඩාත් පැහැදිලි විධිවිධාන. වගකීම මුදල් අමාත්‍යාංශයට මුදල් ලේකම්වරයාට තියෙන වගකීම නිශ්චිතවම පෙන්ලා දීලා තියෙනවා. අපි හුඟක් වෙලාවට බොහෝ විට සිද්ධ වෙන්නේ අපේ විවිධ වාක්‍යුතු අංශ කර ඇරීම නැත්නම් වාක්‍යම් බාර නොගැනීම. මේකට ඉතාම නිශ්චිත වගන්ති මේකේ ජනතාව වෙනුවෙන් යොදලා තියෙනවා. අනිත් එක තමයි වගකීම් විතරක් නෙවෙයි වගකීමත් මේකේ වගවීම වගවීමත් මේකේ නිශ්චිතව තියෙනවා සභාපතිතුමනි. අදාළ බලධාරීන් වගවීමට බැඳෙන බවත් සිය අධිකාරිය ඉක්මා නොයන බවත් සහතික කිරීම සඳහා මේ කරුණු තියෙනවා. වගවීම කියන්නේ මොකද්ද? පිළිතුරු දෙන්න ඕනේ. තමන්ගේ වගකීම හරියට ඉෂ්ට නොකරා නම් ඊට හේතු කියන්නේ වගවීමක් තියෙනවා අදාළ පුද්ගලයින්ට. අපේ නැත්තේ ඒක තමයි. මේක නිශ්චිතව මේක දක්වලා නැත්නම් මේක දේශපාලන අධිකාරිය කරන්න ඕනේ කියලා කියන්න පුළුවන්. දේශපාලන අධිකාරිය කරන මේක නිලධාරීන් කියලා. හැබැයි ප්‍රශ්නය සැමටම බලපාන මහ විශාල ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙලා. අන්තිමට වග කීමට කෙනෙකුත් නැහැ, වග වීමට කෙනෙකුත් නැහැ. මේ පනතේ මේ කාරණා දෙකටම උත්තර හොයන්න ප්‍රායෝගික උත්සාහයක් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම රාජ්‍ය ආයෝජන තාර්කිකව තෝරා ගැනීම. අපි මේ රටේ දීර්ඝ කාලීන ආයෝජනයක් කරලා තියෙනවා. විශාල ආයෝජන කරලා තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ දැන් පහුගේ ණයකවා ගැනීම ගැන ප්‍රශ්නට එනකොට අපි අපේ ආයෝජන තාර්කිකව යොදලා තියෙනවද? මොකද තාර්කිකව යොදනවා කියන්නේ ගරු සභාපතිතුමනි ඒ ආයෝජනය හැබෑවටම අවශ්‍ය අපි ළඟ තියෙන අඩු සම්පත්තික අසීමිත ඉල්ලුමක් අතර යනකොට අපි නියම අනුපිළිවෙල තෝරාගෙන තියෙනවද? අංක එක. දෙවන එක තමයි අපි ඒ ආයෝජනයෙන් සාධාරණ ප්‍රතිලාභයක් ගැනීම සඳහා අපි නිශ්චිත වැඩපිළිවෙලක් ගණනය කිරීමක් කරලා තියෙනවද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. අපේ මේ ණය උගුලක හිරවීමේ ප්‍රධාන කාරණාව උනේ සභාපතිතුමනි අපි අපේ ආයෝජන වලින් ලැබෙන ඵලදායිතාව පිළිබඳ අපි නිශ්චිතව ගණනය කරලා තියෙනවද? ඒ ඵලදායිතාව ලැබෙනවද? අපි ප්‍රධාන ව්‍යාපෘති කීයක් කීපයක් කරන් බැලුවත් ආපස්සට ගියොත් අපිට පේනව නැහැ. අපි ඒක අපේ අවශ්‍යතාවය, අපේ දේශපාලන මතය, අපේ ගම, අපේ ප්‍රදේශය, අපේ ජනප්‍රියතාවය, රාජ්‍ය ආයෝජන මෙහෙම තමයි යොදලා තියෙන්නේ. අන්න ඒකට උත්තරයක් මෙතන තියෙනවා. රාජ්‍ය ආයෝජන පිළිබඳ තීරණයක් ගන්නකොට මුදල් ලේකම්වරයා සමග ප්‍රධාන කමිටුවක් තියෙනවා. ඒ කමිටුව මේක කැබිනට් මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මේ කමිටුවට මේකේ වගකීමක් තියෙනවා ගරු සභාපතිතුමනි. මෙතෙක් නොතිබුණු මේ නැත්තම් වෙන්නේ රාජ්‍ය ආයෝජනයක් අසමත් වීම. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ජනතාව මතේ බර පැටවීම, රටේ භාණ්ඩාගාරයේ මතේ බර පැටවීම. එනිසා රාජ්‍ය ආයෝජන තාර්කිකව තෝරා ගැනීම පිළිබඳ නිශ්චිත නීතියක් මේ තුළ තියෙනවා. බැලුවා තවත් එක කාරණාවක් ජනතාවට අවශ්‍යලා තියෙන විනිවිදභාවයේ වෙනසක් ඉල්ලනවා බොහෝ අය අපේ තියෙන ව්‍යවස්ථාපිත අරමුදල් මේක පැහැදිලිවම කියනවා ව්‍යවස්ථාපිත අරමුදල් තියෙනව අපේ අපි බැලුවොත් ව්‍යවස්ථාපිත අරමුදල් අපි ළඟ තියෙන විවිධාකාර අරමුදල් වලින් ව්‍යවස්ථාපිත අරමුදල් වෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව අනුමත අරමුදල් තියෙන්නේ 45ක් ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා ව්‍යවස්ථාපිත නොවු අරමුදල් ඒ වැඩි ප්‍රමාණයක් නේ ඊට සමාන ප්‍රමාණයක් 41ක් විශාල ප්‍රමාණයක් හැබැයි අපි මේකේ නීතිය මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස සභාපතිතුනි ව්‍යවස්ථාපිත අරමුදලක් නම් හැම විටම ඒක සාමාන්‍ය සංස්ථාවක් වගේ විශාල වශයෙන් වගකීමකට බැඳෙනවා පාර්ලිමේන්තුවට තොරතුරු දෙන්න විගණකාධිපතිවරයාගේ විගණනයට ව්‍යවස්ථාපිත අරමුදලක් අනිවාර්යෙන් ලක් වෙනවා හැබැයි ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් ව්‍යවස්ථාපිත නොවන අරමුදල් කැබිනට් මණ්ඩලයෙන් ඇති වෙන්න පුළුවන් මහා භාරකාරතුමා හරහා නැත්නම් අමාත්‍යංශ ලේකම්වරයාට ඇති කරන්න පුළුවන් ඒවා එහෙම බැඳීමක් නැහැ ඒ නිසාම ගරු සභාපතිතුමනි අපි දැක්කා මම අරමුදල් වල නම් කියන්නේ නැහැ විවිධාකාර චෝදනාවන්ට ලක් වුණා විනිවිදභාවය පිළිබඳ විවිධ ප්‍රශ්න තියෙනවා අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි මේවා මෙහෙවන්න අවශ්‍ය හැකියාව තියෙනවා ජනතාවගේ අවශ්‍යතාව මත නෙවෙයි තමන්ගේ ජනප්‍රියභාවය තමන්ගේ දේශපාලනය හැබැයි අපි මේකට අද මේ නීතිය තුළ වැටක් ගේනවා ව්‍යවස්ථාපිත අරමුදල් තියෙනවා නම් ඒවා ව්‍යවස්ථාපිත නැත්තම් වහාම ව්‍යවස්ථාපිත අරමුදල් බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම නැත්නම් වර්ෂයක් තුළ ඒ අරමුදල් විසිරුවා හරින්න ඕනේ. කවුරු වෙනුවෙන්ද මේ? මේ රටේ ජනතාවෙන්. ජනතාව හැමදාමත් දැක්ක සැකෙන් බැලුවා. බැලුවා විතරක් නෙවෙයි ජනතාවට ප්‍රශ්නයක් වුණා. මේ අරමුදල් ව්‍යවස්ථාපිත නැත්නම්, නීතියට යටත් නැත්නම්, වගකීමක් නැත්නම්, විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් වෙන්නේ නැත්නම්, ඒ අරමුදල් වලින් සිදුවෙන දේ ගැන පැහැදිලිභාවයක් නැහැ. වැරදි වෙන්න තියෙන ඉඩ වැඩි. හැබැයි මේ පරිතෙන් අපි කියනවා එවැනි ව්‍යවස්ථාපිත නොවන අරමුදල් තියාගන්න බෑ. තියෙනවනම් වර්ෂයක් තුළ විසිරු හරින්න ඕනේ. නැත්නම් ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පරිවර්තනය කරගන්න ඕනේ පාර්ලිමේන්තුවට ගෙනලා. ඉතින් මේවා ජනතාවේ මේ ලබන ඡන්දෙට නැත්නම් මේ ජාත්‍යන්තර මුල් අරමුදල කිව්වට නෙවෙයි. මේවා මේ රටේ කාලයක් තිස්සේ ඉල්ලපු කාරණාගරු සභාපතිතුමනි. ඉල්ලපු කළ යුතු වැදගත් මම මේ ප්‍රායෝගික කරුණු දෙකක් විතරයි කිව්වේ. දැන් ඒ වගේම තව වැදගත් කාරණා තමයි ගරු සභාපතිතුමනි මේකේ තියෙනවා මේ විශාල වශයෙන් යම්කිසි ආර්ථිකමය ඉලක්කයකට යන්න බැරි වුණා නම් යම්කිසි මේ කියන නීතියක් ඉෂ්ට කරන්න බැරි වුණා නම් යම්කිසි දෝෂයක් වුණා නම් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට බරපතල බැඳීමක් මේ නීතියෙන් දීලා තියෙනවා දැන් මේකේ අලුත්ම එකක් තියෙනවා 12 වෙනි වගන්තියේ මධ්‍යකාලීන මූල්‍ය රාමුව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවට කියන්න ඕනේ ඒක වෙනස මයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නවා කියන්නේ මම අර මුලදී කිව්ව ජනතාවට ඉදිරිපත් කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවාම ඒකේ ප්‍රශ්නයන් පාර්ලිමේන්තුවට විවාද කරන්න ඒ වගේම තව වැදගත් දෙයක් අපි හැමදාම ප්‍රශ්නයක් කරගත්ත දේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි අවුරුදු 75න් අවුරුදු 5ක් කරෙන්ද හැමදාම ඍණව ගියා අපි මූලික ආදායම වඩා වියදම් කරා අපි හිරවෙන්න ගිය තැනක් හැබැයි දැන් මේකේ කියන අපි දැන් බැඳිලා ඉන්නවා ප්‍රාථමික ගිණුමේ ශේෂය අපි ධනව තියාගන්න ඕනේ මේකේ තියෙනවා ප්‍රාථමික ශේෂයට අනුගත නූනොත් අපිට අපි ඒක කැඩුවොත් ඒ බන්ධනය අපි පාර්ලිමේන්තුවට සති 6ක් තුල වාර්තා කරන්න ඕනේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ගැන විවාදයක් කරන්න ඇයි මුදල් ලැබෙතුමා ඇයි මේ රජයේ ඒ ජනතාව වෙනුවෙන් ගත්ත තියෙන සුවිශේෂී මූල්‍යමය රෙගුලාසිය ධනව මේ සභාගත යුතුයි කියන ප්‍රාථමික ගිණුම ඇයි කැඩුවේ ඇයි ආදායමට වැඩිය වියදම් කරේ මූලික වශයෙන් මේක කියන්න ඕනේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට විවාද කරන්න පුළුවන් කාටද ඒ කියන්නේ ජනතාවට ජනතාවට තමයි මේ පණිවිඩය නැත්නම් සොයා බැලීම දාසේන වගන්තියේ තියෙනවා ප්‍රාථමික වියදම් සීමාවෙන් බැහැරවීම පිළිබඳ යම් මෙහෙකින් බැහැරවීමක් වුණා නම් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාව කරගෙන ඉදිරිපත් කරන්න ඕනේ. යම් හේකින් දැන් 17 වෙනි වගන්තියේ තියෙන අපකර සීමාවන් උල්ලංඝනය කළොත් ඒ ගැනත් මුදල් අමාත්‍ය අපිට තියෙන අපකර සීමාව උල්ලංඝනය වුණොත් පාර්ලිමේන්තුවට වහාම වාර්තා කරන්න ඕනේ. අලුත් මේ තියෙන අලුත් වාර්තාවන් ගැන මම මේ කියන්නේ දැන් ව්‍යවස්ථාපිත අරමුදල් ගැන මම කිව්වා ව්‍යවස්ථාපිත අරමුදල් කාර්ය සාධනීය පිළිබඳ වාර්තාව භාණ්ඩාගාර ලේකම්ෂින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනේ. රාජ්‍ය ආයෝජන වැඩසටහන ඉතාම වැදගත් රාජ්‍ය ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ඒවැය මූල්‍ය බලපෑම් පිළිබඳ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ජනතාව දැනගන්න ඕනේ මොනවද මේ අවුරුද්ද කෙරෙහි රාජ්‍ය ආයෝජන, මොනවද ඵලදායිතාව, මොකද්ද වෙච්චි පසුබෑම. මෙන්න මේ වගේ ඉතාමත්ම වැදගත් වාර්තාවන් රාශියක් ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ පනත යටතේ බැඳීමකට ලක් කරනවා ගරු මේ සභාපතිතුමනි. කාටද මේ අයිතිවාසිකම ලැබෙන්නේ? සමස්ත ජනතාවට. මේ බොහෝ දේවල් ඒ ආයතනවල වෙබ් අඩවියේ පළකරනද, පුවත්පත්වල පළකරනදත් මේ නීති යටතේ අපි බැඳීමක් ඇති කරනවා. ඇයි ඒ විනීතභාවය? ජනතාවට බලා ගන්න පුළුවන් යම් මේකින් අපි ප්‍රාථමික ගිණුමේ ඍණශේෂයකට ආවනම් ඇයි ඒකට ආවේ? මුදල් අමාත්‍යවරයා ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියන්න ඕනේ, අපේ වෙබ් අඩවිය දාන්න ඕනේ, මේ රටේ විද්වතුන්ට පුළුවන් ඒක අධ්‍යයනය කරන්න. ඉතින් මේව නරකද ගරු සභාපතිතුමනි? මේව මේ රටේ කාලයක් ඉල්ලපු දේ තමයි. අපි මේ විවිධ සියලු ආර්ථික ආඝාතයකින් ගොඩේන ගමන් අනිත් පැත්තෙන් රටට අවශ්‍ය අනාගතයට අවශ්‍ය දේ සම්පාදනය කරන්න කියන එක පෙන්වලා දෙන්න අවශ්‍යයි. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත අපි කියනවා අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කළ යුතුයි. ඔව් ඒක තමයි. මේ ඔක්කොම පිටරටවල රස්සාවගෙන යන්නේ මොකද සභාපතිතුමනි? ඔවුන්ට මේ රටේ ලැබෙන තමන්ගේ මේ යෙදවුමට ශ්‍රමය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එතන ප්‍රතිලාභේ මදි. ඒ නිසා තමයි මේ යන්නේ. හැබැයි ඒක වැඩි කරන්න නම් අපි දැනෙන වෙනසක් මේ රටේ ඇති කරන්න ඕන. නැත්නම් අපි තාමත් අරගෙන තේ පොල් රබර් ටික කරලා ඇඟලුම් ටික කරලා මේක ක්ෂණික වෙනසක් කරන්න බෑ. ඒ නිසාම අපි කියනවා අපනයන වර්ධනය කරන්න ඕනේ. අපනයනේ මූලික කරගත් මේ ආර්ථිකයක් වර්ධනය කරන්න අවශ්‍යයි. අනිත් පැත්තේ මොනවද ඒකට අවශ්‍ය? ආයෝජනය. රජයට මේක කරන්න බැරි නම් දේශීය සහ විදේශීය ආයෝජනය. ඉතින් මේ ආයෝජකයා ආකර්ෂණය කරගන්න ඕනේ. මොකද මේ ලංකාව විතරක් නෙවෙයිනේ, අපි බැලුවොත් දකුණු ආසියාවේ ලොකු ඉඩක් තියෙනවා ආයෝජනයට. ඉතින් අපි මේ ආයෝජකයා ආකර්ෂණය කරන නම් ඌට පහසුව, ආරක්ෂාව, ප්‍රතිලාභ මේවා ලබා දෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ ලොවට ගැලපෙන අලුත් නීතියක් අපි සම්පාදනය කිරීම මේ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට. මේ රටේ අද රුපියල් 100ක් ගත්ත කෙනාට 200ක් හොයලා දෙන්න ඕනේ නම් දවසට. මම මේ උදාහරණයක් විතරයි ගත්තේ, රුපියල් 100ක් ගෑවෙන්නේ. නමුත් ඒ තැනට යන්න නම් අපි මොකද්ද කළ යුතු වෙනස? අපි අපනයන වර්ධනය කරන්න ඕනේ. අපනයන වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ටික දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්, අපි කැඳා ගන්න ඕනේ. ඒකට අපි අර 1970 ගණන් වල තිබුණ නීතිය අනුව බෑ. ඊට වඩා වෙනස් ලෝට ගැලපෙන නීතියක්. මේ අපේ වටේ තියෙන රටවල් බංග්ලාදේශ වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, වියට්නාම් වෙන්න පුළුවන්. ඔවුන් ලෑස්ති පිට ඉන්න ආයෝජක ටික බාර ගන්න. ඔවුන්ට ගැලපෙන නීති, ඔවුන්ට ගැලපෙන ප්‍රතිලාභ, ඔවුන්ට ගැලපෙන බදු ක්‍රම. හැබැයි අපි විතරක් මේක වහගෙන සංගෘත කරගෙන නැහැ. අපිට එහෙම වෙනස් වෙන්න බෑ. එහෙනම් අපිට වෙන්නේ හැමදාමත් අපේ උගත් දරුවා අර විදේශ රැකියා පොලිමට ලක් කරලා බලාගෙන ඉන්න. එහෙනම් අපි මේක වෙනස් කරන්න ඕනේ. මෙන්න මේකට අවශ්‍ය පසුබිම තමයි නීතිමය රාමුව තමයි ගරු සභාපතිතුමනි අපි මේ හදලා දෙන්න උත්සාහ කරන්නේ. මේවා දිහා විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. අද අපේ රටේ මොන දේ කරත් කියන්නේ මේක ඡන්දෙට. මේ ඡන්ද නිසා මම කිව්වේ එහෙම කියනවා නම් අපිට දැන් මේ මාසේ මේ මාසික වැටුප ගන්නත් බැරි සභාපතිතුමනි. මේ සැරේ මාසික වැටුප ගන්න රාජ්‍ය සේවකයාට ඔහුට මතක් වෙනවා මේ රුපියල් 10,000ක් වැඩි උනේ පඩි ගවා ගන්න බැරුව හිටිය රටේ, දෙසරකට පඩි ගෙවපු රටේ, පඩි කපාහරින්න යෝජනා කරපු රටේ රුපියල් 10,000ක් වැඩියෙන් තමන්ගේ අතට ලැබෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක බාරගත්ත නිසා, ඒ වගේම ඔහු මුදල් ඇමති වෙච්ච නිසා. ඉතින් එහෙමනම් රුපියල් ඒ 10,000 ගන්නකොට නිතින් මේ 13,75,000 එක සිහිපත් වෙනවා. ඉතින් ඒකත් කියන්න පුළුවන් මේක මේ ඡන්දෙින්ද දෙන්නේ කියලා. ඒ නිසා එහෙම එවැනි ප්‍රාථමික තර්කවලින් මිදිලා අපි ඉදිරියට යන්න අවශ්‍යයි ගරු මේ සභාපතිතුමනි. අපි හැම විටකම තාමත් අපිට මිදෙන්න බැරි වෙලා තියෙනවා. මට වෙලා කොච්චරක් තියෙනවද සභාපතිතුමනි? ඒ නිසා මම ඔබතුමාට කියන්න උත්සාහ කරේ, මේ සභාවට කියන්න උත්සාහ කරේ, අපි ඉතාමත් වුවමනාවෙන් එක පැත්තකින් ආර්ථික ආඝාතයෙන් ගොඩ එන ගමන් අනිත් පැත්තෙන් අනාගතයේ මෙවැනි තත්ත්වයන් ඇති නොවන්න අපි වැටුණු වලින් වේගෙන් ගොඩට එන්න ජනතාවට මේ රට තුළ ඉන්න හිතෙන රටක් නිර්මාණය කරන්න අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය කරනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඒක කඩන්න පුළුවන් නේ ඔය කඩන්න පුළුවන් මේ මේ බොහෝ නීති තියෙනවා මේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් වෙනස් කරන්න පුළුවන් සමහර නීති තියෙනවා තුනෙන් දෙකෙන් වෙනස් කරන්න පුළුවන් ඒක පාලකින්ගේ වගකීම හැබැයි වැට ගහලා වැට පෙන්නන එක අපේ මේ මේ යුගයේ වගකීම අපි ඉෂ්ට කරනවා ගරු සභාපතිතුමනි දැන් මම අර කිව්වා මේ දවස්වල මොනවා කතා කරත් අවසන් වෙන්නේ ඡන්දේ 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 ඔව් ජනාධිපතිවරණයක් එනවා කියලා කියනවා ඉතාම වැදගත් ඒ නිසා මම යෝජනා කරන්නේ මේ දවස්වල වැදගත්ම දේ දැන් මාධ්‍යත් මේවා ගැන ඉතාම උවමනාවෙන් බලා ඉන්නවා විශාල සේවයක් කරනවා රටේ තත්ත්වය ගැන කතා කරනවා එහෙමනම් අපි හොඳ මේ සංවාදයක් ඇති කරගන්න අවශ්‍යයි ගරු සභාපතිතුමනි මොකද දැන් අපි දන්නවා ජනාධිපතිවරණයක් ආවොත් දැනට කතා බහ වෙන විදිහට ප්‍රධාන කීප දෙනෙක් තමයි ඉදිරිපත් වෙන්නේ ඒ ඉදිරිපත් වෙනකොට එක්කයක ඉදිරිපත් වෙනවා මේ දෙකෝටි 20 ලක්ෂයේ වගකීම් බාරගත් පුද්ගලයා කොඳුරු තෙල් හොයා ඉන්නේ නැතුව තනි පුද්ගලයෙක් හැටියට ධෛර්යයක් තිබුණු මිනිස්සෙක් ඉන්නවා මේ දෙකෝටි 20 ලක්ෂය මියෙම්මා රැකෙම්මා කියලා බාරගත්තා හරි අමාරුයි තනියම මේ රටේ හැම රාජ්‍ය නායකයෙකුටම අඩුම ගානේ බහුතරයක් හිටියත් තමන්ගේ මතය ප්‍රියත්ම කරන්න දිවුරුන් දීපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ අරමුණත් එක්ක බැඳිච්ච. හැබැයි එහෙම එක්කෙනෙක්වත් නැතුව මේ මහා ආගාධය බාරගත්ත කෙනෙක් හිටියා. ඔහු මේකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තවත් ඉදිරිපත් වෙන අය ඉන්නවා අර කොඳුරු තෙල් හොයපු අය. ඔවුන් සභාපතිතුමනි මේක බාර ගන්න බය වුණා. වෙනත් හේතු තියෙන්න පුළුවන්. හැබැයි කොඳුරු තෙල් හොයහා ඉඳලා අද දැන් මේ තරඟට එනවා. ඒ නිසා මෙන්න මේ පිළිබඳ හොඳ කතිකාවතක් අපි ඇති කරන්න ඕනේ. මම මේ කතිකාවතේ මේ මොකද මේ කාල සීමාවෙම එවැනි තුමන්ලා කරේ මේකේ තියෙන මොකද්ද මේකේ තියෙන ඇලපිල්ලේ අඩුකම මේකේ තියෙන පාපිල්ලේ අඩුකම ඉස්පිල්ලේ අඩුකම හැමදාම උදේට අවසර හොයන එක තමයි නැත්නම් මේ IMF ප්‍රශ්නෙට යනකොට මේකට සහාය වශයෙන් සහභාගී වුණාද නැත්නම් රජයට අත්‍යවශ්‍ය පණතක් ගේනකොට රට වෙනුවෙන් උදව් කරාද බිය කරාද දැන් අපි බැලුවොත් දේශීය ණය ප්‍රතිහෝ ගත කරන්නේ මොන තරම් මේ සමාජයේ බිය ගැන්වුවද මේ කියන කණ්ඩායම මෙන්න මේ මේ කියන තත්ත්වයට නායකත්වය දුන්න අයත් මේ කියන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ඉතින් මම ඉල්ලනවා සංවාදයක් මේ රටේ ජනතාවගෙන් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් මේ මාධ්‍යවල වෙන්න පුළුවන් අංකයකට ගන්න රනිල් වික්‍රමසිංහ මහතා රට බාර නොගත්තා නම් මේ ගැන සංවාදය කරන්න අපිට කියන්න පුළුවන් මාස 3ක් අතීතයට ගිහිල්ලා මේ බාරගත් දිනේට සතියෙන් සතිය ඇති වෙච්ච තත්ත්වය. වෙලා අවසානයේ පාර්ලිමේන්තුවත්
ඔබතුමන් තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ආක්‍රමණය වෙන්න ඔන්න මෙන්න තිබුණේ. අපිට පුළුවන් ඊට පස්සේ එතුමා බාර නොගත්තා නම් එතුමාත් කොඳුරු තෙල් හෙව්වා නම් ඊළඟ සතියේ මේ රටේ ඇති වෙන්න තිබුණු තත්ත්වය ආරාජිකත්වය, නීති බිඳ වැටීම, ආර්ථිකමය ප්‍රශ්න, භාණ්ඩ හිගය, ආහාර හිගය, බෙහෙත් හිගය කොහොමද සතියෙන් සතිය වර්ධනය වෙන්නේ? මේ සංවාදයක් ඇති කරන්න මේ මේ අයවකට උත්තර දෙන්න අපි සූදානම්. මේ මේ භාණ්ඩාගාරයේ ඉඳලා මේක හරියට දැක්කා හැටියට මේ ගැන කතා කරන්න මම පැහැදිලිව සූදානම්. ඊළඟට අපි ආ ධනාත්මක ගමන. දැන් මම දැක්කා මීට පෙර කතා කරපු අපේ උගත් මන්ත්‍රීතුමත් අරක නෑ මේක නෑ මේක අඩුයි අමාරුයි. ඔව් අමාරුයි. අමාරු නැති වෙන්න බෑනේ ගරු සභාපතිතුමනි මෙච්චර ලොකු ආගාධයකින් උඩට යනකොට අමාරු නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඒක අපි තේරුම් ගන්න තියෙනවා. ඒකට තමයි අපි උත්තර හොයන්නේ. ඒ නිසා මේ සංවාදයේ එක මාතෘකාවක් එන්න ඕනේ. අපි ආ ධනාත්මක ගමන් මගහා බාධක. මෙන්න මේවත් අපි කතා බහට ලක් කරන්න ඕනේ. මම ඉල්ලා සිටිනවා ඒකත් මාතෘකාවක් කරගන්න. මේ රටට ආදරය කරන මේ මාධ්‍යන්ට අවසාන වශයෙන් විපක්ෂය හා සමහර උගතුන් සමහර පර්යේෂණ ආයතන ඉදිරිපත් කරපු අසුභ අනාවැකි පිළිබඳවත් සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඔබතුමා මතක ඇති ඔබතුමා බැලුවොත් පහුගිය අවුරුද්දක දෙහක සතියන්ත පුවත්පත්වල මුල් පිටු මොන තරම් අනාවැකි පළ කරාද ඍණාත්මක. මෙන්න මේ කාරණා තුන පිළිබඳ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාර නොගත්තා නම් අපි ආ ධනාත්මක ගමන් මගහා බාධක. මේ විපක්ෂය ආර්ථික පර්යේෂකෙන් සමහර උගතුන් ඉදිරිපත් කරපු අසුව අනාවැකි ඒව හැබෑවක්ද යථාර්ථයක්ද මෙන්න මේ කාරණා තුන පිළිබඳ මේ ඉදිරි මාස දෙකේ පැහැදිලි සංවාදයක් ආරම්භ කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ සභාව සමස්ත මේ මාධ්‍ය ආයතන මාධ්‍ය සහෝදරින්ට ජනතාවට හරි පහසු වේවි එහෙම වුණොත් අර කියන දිනයට ගිහිල්ලා තීරණයක් ගන්න වැඩිදුර හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද්ද ගත යුතු තීරණය කියලා හිතන්න අවශ්‍ය පසුබිම ඉතා පහසුවෙන් නිර්මාණය කර හැකි වේදිකාවක් ඒ තුළින් නිර්මාණය වෙනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි මැතිතුමනි. මීළඟට ගරු නාලක ගොඩයා මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසුනාරුවනේ මැතිතුමනි, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත හා ආර්ථික පරිවර්තන පනත ගැන අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ගැන අපි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පනත් දෙකේම හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම පනතක එහෙම තමයි. ඒ කෙසේ වෙතත් මේ පනත් දෙකෙන් අද උදේ විපක්ෂ නායකතුමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් දෙදෙනාම පැහැදිලි කරා, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්බන්ධයෙන් අපි විරෝධතාව පළ කරන්නේ නැහැ. නමුත් ආර්ථික පරිවර්තන පනත සම්බන්ධයෙන් අපිට සහාය දෙන්නට බැරි හේතු ගණනාවක් තිබෙනවා කියලා. ඒ නිසා මම මගේ කෙටි කාලය භාවිතා කරලා මේ දෙවැනි පනත ගැන පමණක් කරුණු කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිම කාරණය තමයි මූලාසුනාරුවනේ මන්ත්‍රීතුමනි, අද මෙතෙක් ආණ්ඩු පක්ෂයේ මේ පනත ඉදිරිපත් කරපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සිට කතා කරපු හැම කෙනෙක්ම කතා කරේ හරියට සුරංගනා කතාවක් වගේ, මේ පනත ගෙනාවම මේ රටේ ආර්ථිකය සම්පූර්ණ පරිවර්තනයකට පත්වලා රට සුඛිත මුදිත වෙනවා කියලා. මම මේක පොඩ්ඩක් මේ පනත දිහා බැලුවා, මේ පනතේ නමින්දම්ම බැලුවා, මට මේ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේ ප්‍රශ්නේ ඇත්තටම ආර්ථිකය පරිවර්තනය කිරීමට අවශ්‍ය කරන සියලුම දේ මෙතන තිබෙනවාද කියන කාරණය. ඒක අපි පළවෙනි පරිච්ඡේදයේ පොඩ්ඩකට පැත්තක දාලා එතනින් පස්සේ තියෙන මේ සමස්ත පනත දිහා බැලුවාම මේ පනතේ කතා කරන්නේ මේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන යම් යම් ශ්‍රේෂ්ඨ පිළිබඳව, විශේෂයෙන්ම ආයෝජන සහ අපනයන ගැන තමයි මේ පනතේ කතා කරන්නේ. නමුත් ආර්ථිකය පරිවර්තනය කරනවා කියලා කියන්නේ ඊතරම් සරල දෙයක් නෙවෙයි. මූලාසනාර මන්ත්‍රීතුමනිට වඩා බොහෝ දේවල් ආර්ථික පරිවර්තන ක්‍රියාවලිය තුළ අන්තර්ගත විය යුතුයි. ඒ නිසා උදාහරණයක් වශයෙන් අපි මේ වෙලාවේ අපේ රටේ තියෙන බරපතලම ප්‍රශ්නය තමයි අපේ රටේ ආර්ථිකය රගව රාජ්‍ය අමාත්‍යතුමනි දිගින් දිගටම සංකෝචන වෙමින් පවතුනේ. 2022 2023 වසර දෙක ගත්තාම 2022 7.3කින් සංකෝචන වුණා, 2023 2.5කින් සංකෝචන වුණා. 10%කට වැඩි ප්‍රමාණයක් අවුරුදු දෙකක් තුළ සංකෝචනය වෙලා තමයි අපි මේ ආපහු යන්තම් ගොඩේමින් තිරින්නේ. එතකොට මෙතන අපි විශ්වාස කරනවා ආර්ථිකයේ සැබෑ පරිවර්තනයක් කරන්නට නම් වැදගත් ශ්‍රේෂ්ඨ ගණනාවක් තිබෙන අවධානයට යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම ව්‍යවසායකත්වය මේ රටේ උත්තේජනය කරන්නේ කෙසේද කියන කාරණේ. දැන් මේ කාරණය වෙනම කතා කර යුතු කාරණයක්. ඒ වගේම අපි හැමෝම දන්න මේ රටේ රාජ්‍ය ආදායම ගැන කතා කරාම විශාල ප්‍රශ්නයක් කියලා තියෙන මේ බද්දුව එකතු කිරීමේ යාන්ත්‍රණය අපි ප්‍රතිවිරුද්ධ කරන්නේ කොහොමද, ප්‍රතිසස්කරණය කරන්නේ කොහොමද, ඒව ගැන වෙන වෙනම සාකච්ඡා යනවා. මම මේ පණතිව ගැන කතා කරලා නැහැ. එතකොට අනිත් පැත්තෙන් බැලුවම අපනයන ආර්ථිකයක් ගොඩනැගීම ගැන කතා කළත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීමේදී අපි හඳුනාගත යුතු සුවිශේෂ ශ්‍රේෂ්ඨ මොනවද, අපේ රටේ තියෙන හැකියාවන්, අපේ රටේ භූගෝලීය පිහිටීම, අපේ රටේ සම්පත්, මේවා පාදක කරගෙන අපනයන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා විශේෂයෙන් හඳුනාගත යුතු ශ්‍රේෂ්ඨ මොනවද කියන කාරණා මේ පනතේ සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ වගේම මේ රටේ රාජ්‍ය සම්පත් විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා මේ රටේ, රජයේ සතුව ඒවා හරියට කළමනාකරණය වෙන්නේ නැහැ කියන පිළිබඳ චෝදනාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කුමක්ද කළ යුතු කියන ගැන සාකච්ඡාවක් තිබෙනවා. දැන් ඒවා සම්බන්ධයෙන් කුමක් කළ යුතුද, ඒ සම්පත් වල ඵලදායිතාව වැඩි කරගන්නේ කොහොමද, මේ කරුණු පිළිබඳ කිසිවක් මේ පනතේ සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ තියෙන ලොකුම ශක්තිය මානව ශක්තිය, මානව ප්‍රාග්ධනය අපි වර්ධනය කරන්නේ කොහොමද, ඒක මේ රටේ සංවර්ධන සඳහා උපයෝග කරගන්නේ කොහොමද, මොන දිශානති වලටද අපි මේ මානව ප්‍රාග්ධනය යොමු කරන්න ඕන කියන කාරණේ මේ පනතේ සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ වගේම අපේ රට සංවර්ධනය කිරීමේ අත්‍යවශ්‍යම සාධකයක් වන ප්‍රාග්ධන වෙළඳපොළ බොහෝ දෙනෙක් කතා කරන්නේ නැති, බොහෝ දෙනෙක් අමතක කළ දෙන ප්‍රාග්ධන වෙළඳපොළ පුළුල් කරන්නේ කොහොමද කියන කාරණේ මේ පනතේ සාකච්ඡා කරන්නේ ගරු බුරස්සර මන්ත්‍රී. මම මේ කාරණා කීපයක් පමණයි පෙන්වා දුන්නේ ඔබතුමාට පැහැදිලි කරන්නට, ඔබතුමා සාමි ගරු සභාවට පැහැදිලි කරන්නට. ආර්ථික පරිවර්තනය කියන්නේ මේ පනතේ සාකච්ඡා කරන මේ කරුණු කීපය පමණක් නෙවෙයි. ඒ නිසා මේ පනතට වෙන නමක් දීලා තිබ්බනම්, අපනයන සංවර්ධන හා අන්තර්ජාතික වෙළඳාම ප්‍රවර්ධනය වගේ නමක් දීලා තිබ්බනම් ඔබතුමාලා කියනවාද මේ පනතින් මේ රට සුඛිත පුත් වෙනවා කියලා. මේකෙන් හොදක් වෙනවා නොත් ඒකෙන් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක තමයි මට පෙන්වන්න පළවෙනිම කාරණය. දෙවෙනි කාරණය මේකේ තියෙන පළවෙනි පරිච්ඡේදය, අද මේ පැත්ත විපක්ෂය කතා කරපු බොහෝ දෙනෙක් පෙන්වා දුන්නා මේ පළවෙනි පරිච්ඡේදය සම්බන්ධයෙන් අපිට තියෙන විරසකයයි අපි එකට එකක වෙන්නේ නැති කියන කාරණය. ගරු රාජ්‍ය ඇමතිතුමනි, මේ පනත පළවෙනි පරිච්ඡේදයේ කතා කරන ප්‍රතිපත්ති ගැන. පැහැදිලිම කියලා තියෙන ප්‍රතිපත්ති ගැන. මොනවද ප්‍රතිපත්ති කියලා කියන්නේ? ආණ්ඩුවක් බලයට එනකොට ඕනෑම ආණ්ඩුවක් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති බලාවක්. ඔබතුමාලා බලයට එනකොටත් ඒක කරා, ඉස්සරහට එන ආණ්ඩුත් කරනවා. ඒ ප්‍රතිපත්ති දිහා බලලා තමයි ජනතාව තීන්දුව කරන්නේ මොන පක්ෂයේද පක්ෂ ගණනාවක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති අතරින් ජනතාව තෝරාගන්නේ මෙන්න මේ පක්ෂය තමයි අපි බලයට පත් කරන්න ඕන කියලා. බහුතර ජනතාවක් තෝරා ගන්නවා යම්කිසි කණ්ඩායමක් බලයට ගැනීම සඳහා. ඊට පස්සේ ඒ කණ්ඩායම රට පාලනය කරන ඒ ප්‍රතිපත්ති මාලාව තුළ. එතකොට පුළුවන්ද පවතින රජයකට, විශේෂයෙන්ම තමුන්ගේ දුර්රකාලයේ අවසාන භාගයේ ඉන්න රජයකට පුළුවන්ද ජාතික ප්‍රතිපත්ති මාලාවක් නීතිගත කරන්න? අන්න ඒකයි අපේ තියෙන මූලික ප්‍රශ්නේ. මොකද ජාතික ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍යතාව අපි හැමෝම පිළිගන්නවා. අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නය තමයි ගරු මූලාසුනාරට බඳිතුමනි ජාතික ප්‍රතිපත්ති නැතිකම. හැබැයි ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා මේ තමුන්ගේ දුර්රකාලයේ අවසාන භාගයේ ඉන්න රජයකට අයිතියක් තිබෙනවද? ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න ඕනේ. ඒ සම්බන්ධ පුළුල් සංවාදයක් තියෙනුනේ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ රටේ තියෙන පොදු ජනතාව විවිධ කණ්ඩායම් ඒකරාශී කරලා යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට සාකච්ඡා කළා, වාද විවාද කළා. තමයි ජාතික ප්‍රතිපත්ති සකස් වෙනුනේ. එහෙම ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කරන එක රට ඉතාමත් හොඳයි. නමුත් මේ සකස් කළ තියෙන හැමදේයක් නෙවෙයි. මේ තියෙන IMF එකෙන් දුන්න ඉලක්ක ටිකක් මේ පනතේ පළවෙනි පරිච්ඡේදය දාලා මේකට කියනවා ජාතික ප්‍රතිපත්තියක් කියලා. අන්න ඒ කාරණේටයි අපි දෙවනුව විරුද්ධ වෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි අපි මේ වර්තමාන ආණ්ඩුවේ
දකින්න තව තවත් විනාඩි දෙක කාලයක් තියෙනවා.
ප්‍රබලතම ගැටලුවක් තමයි ගරු බුලාසුනාරට බඳිතුමනි හැම දෙයක්ම අතිශෝක්තියට ලක් කිරීම. උදාහරණයක් වශයෙන් බලන්න පහුගිය දවස්වල මම දැක්කා ජනාධිපතිතුමාම කියනවා අපි මේ පහුගිය වසර දෙක තුළ මේ පාර්ලිමේන්තුවේ 50-75කට වඩා ගෙනත් තියෙනවා කියලා. 75නේ මම හිතන්නේ මේ වෙනකොට 80ක් පැනලා ඇති. හැමදාම මොකක් කරේ අලුතෙන් 50ක් ගෙනවා සාකච්ඡා කරනවා. ඉන් බහුතරයකට අපි විරුද්ධුන්නේ නැහැ. ඉන් බහුතරයකට අපි විරුද්ධුන්නේ නැහැ. සමහර දේවල් විතරයි අපි විරුද්ධුනේ. මොකද මේ 50වල වරදක් නැති වුණත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ 50වලින් මේ පමණක් මේ රටේ ප්‍රශ්නේ විසඳනවද? මොකද්ද මේ රටේ අද විසඳලා තියෙන ප්‍රශ්නේ? අපේ රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්න පටන් ගන්න තියෙනවද? අපේ රටේ රැකියා නියුක්තිය වැඩි වෙලා තියෙනවද? අපේ රටේ මිනිසුන්ගේ ජීවන මට්ටම වැඩි වෙලා තිබෙනවද? අපේ රටේ අධ්‍යාපන මට්ටම ඉහළ ගිහලා තියෙනවද? අපේ රටේ සෞඛ්‍ය ශිෂ්‍ය දියුණුලා තියෙනවද? අපේ රට ආයෝජන එමින් පවතින මේ කිසිම දෙයක් වෙලා නැහැ. එකම දේ වෙලා තියෙන්නේ අර තිබුණු දුෂ්කරතා සමහර වෙලාවට පේන්නේ නැති තත්ත්වයක් ඉඳලා අද මිනිස්සු බඩගින්න ඉන්නවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. අද දරුවා පාසල් තියාගන්න බෑ. මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ. මොකද කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු ඉන්නවා හරි වෙලා වෙනකන් මේ ආණ්ඩුව gedara අරලා කවුරු හරි බලයට ගේන්නේ මේ ප්‍රශ්න වලට විසඳුමක් සොයාගන්න පුළුවන්. අන්න ඒ තැන තමයි අද අපි ඉන්නේ. මේ ආණ්ඩුව පහුගිය අවුරුදු දෙක තුනේ කරානම් කරේ එකම දේ තමයි එක පැත්තකින් මහා පරිමාණ විදිහට වංචා දූෂණ වලට ඉඩ සැලසීම, ටෙන්ඩර් ක්‍රමයක් නැහැ, ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ, හැමදයක්ම කැබිනට් පත්‍රිකා හරහා සිද්ධ වෙන මහා දූෂිත ක්‍රමවේද සකස් කිරීම සහ මේ අවුරුදු දෙක පුරාම උත්සාහ කිරීම මේ රටේ තියෙන සම්පත් ටික විකුණලා දාන්නේ කොහොමද කියලා. සම්පත් විකුණනවා කියලා කියන්නේ ලාභදායි ලාභ ලබන සම්පත් ටික විකුණලා දාන්නේ කොහොමද කියන කාර්යාව. වාසනාවකට වගේ ගරු බුලාසුරණ මන්ත්‍රීතුමනි
මේ අවසන්
කරනවා. මේ අවුරුදු දෙකක් උත්සාහ කරලත් මේ ඇයට මේ සම්පත් ටික තාම විකුණා ගන්න බැරි වුණා. විකුණ ගන්න ඔන්න මෙන්න ඇවිල්ලා තියෙනවා. දැන් ටෙලිකොම ආයතන වගේ දේවල් අවසාන අධිරට ඇවිල්ලා තියෙනවා. නමුත් මම ප්‍රාර්ථනා කරනවා ඉතිරි මාස තුනේ මේ වැඩේ කරගන්න බැරි වෙන්න කියලා. එතනින් එහාට මේ රටේ පහළ වෙන්නේ පත් වෙන්නේ අලුත් ආණ්ඩුවක් නිසා ඒ ආණ්ඩුවත් එක්ක ජනතාව නිවැරදි කරයි. බොහෝ ස්තුතියි.
ගරු ශාන් මාතෘතුමා.
ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි නාලකගොඩේව මන්ත්‍රීතුමා දිගින් දිගටම මේ රජය විවේචනයට ලක් කරා සහ මේ පනතට සහයෝගය නොදෙන්නේ ඇයි කියන කාරණාව ගැන කිව්වා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි මේ රට වැටිලා මේ රට තිරසර ආර්ථිකයක් වෙනුවෙන් ගමන් කරන්න හදද්දී දැන් මෙතුමා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධාන උපදේශක හැටියට කටයුතු කරේ. එතුමා තමයි එතුමාගේ කතා ටික ලිව්වේ, ආර්ථික ප්‍රතිපත්ති හැදුවේ, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා කිව්වේ. එතකොට ඒ සියල්ල හරහා මේ රට සම්පූර්ණයෙන්ම වැටිලා අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යන්න වුණා. අපේ ගෙවල් පවා ඇවිල්ලා පිච්චුවා. දැන් ඒකට වග කියන්න ඕන කෙනා මෙතෙන්ට ඇවිල්ලා ඒක හරිගස්සපු අයට මෙතුමාට තිබ්බ වගකීම තමයි ඒ වරද්ද තේරුම් ගන්න. මම අවසන් කරනවා. ඒ වරද්ද තේරුම් ගත්තනම් මෙතෙන්ට ඇවිල්ලා මේ රට නැවත ගොඩනැගීමේ මේ වගකීම ගන්න ඕනේ. එතුමා මොකද කරේ? මේක වට්ටලිවර වෙලා එහා පැත්තට ගිහිල්ලා ඒක වටන්න මූලිකත්වේ නැහැ ගත්තුවක් දීලා අවසානයේ අපිට ඇවිල්ලා දික් කරලා දැන්
කතා හොදගන්න හදන දෙන්න වෙලා. ඉතින් ඒක සාධාරණ නැහැ. එහෙනම් අපි රටක් හැටියට හිතමු. අපේ පක්ෂ අපි දෙවනෝ ගමු. අපි රටක් හැටියට හිතමු.
අර නාලකොඩ
සිංහ මන්ත්‍රීතුමා මේ අවුරුදු දෙක තුළ බොහෝ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. නැෂනල් එක ඇඳගෙන ජාතික ඇඳුම ඇඳගෙන
ඒකමයි
තමයි රාමරාජ පක්ෂ පස්සේ ගිය පුද්ගලයා අද කෝට් එක ඇඳගෙන බොරු කියන පටන් ගන්නවා. ගරු මුලාසුරා මන්ත්‍රීතුමනි කෝටාවේ රාජපක්ෂට උපදෙස් විතර නෙමෙයි අපි මෙතුමාටත් උපදෙස් දුන්නා.
මෙතුමාට ගරු සේමසිංහ මහත්මයා
ඉන්න ගරු මන්තුමා අපිටත් ඉස්සර පන්ති පවත්වුවා. මම බලන්නේ මෙතුමාගේ පන්ති මෙතුමා පන්ති පවත්වලා ඒ කියපු දේවල් කරා නම් අද අපිට රට ගොඩ නගන්න බෑ. ඒ ඉඳ ප්‍රශ්නේ තියන්නේ නාලක මන්තිතුමා ඔබතුමා අපිත් එක්ක ආණ්ඩු කරපු කට්ටියනේ. ඔබතුමා තමයි හැමදේම හැම නිලධාරියෙක්ව පත් කරන්න අවශ්‍ය නිර්දේශයක් දුන්නේ. මතක තියාගන්න ඔබතුමාලා මේ රට කාලීවර වෙලා ඔබතුමා දැන් මේක රට හදන්න නායකත්වයක් ගත්ත ඇඩැඟිල්ල දික් කරන්න එපා. ඔබතුමාලා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ රටම විනාශ කරා. මේ රටම විනාශ කළා විපක්ෂ නායකතුමත් එක්ක එකතු වෙලා ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය නම් ආපහු ක්‍රියාත්මක කරන්න යන්නේ. ආපහු රටේ විනාශය කියන ගහන්න දෙයක් නැහැ. ඔබතුමාලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා කියලා එවකට ආණ්ඩුවට බලපෑම් කරේ.
කුමාරසිරි මහත්මයා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ගලු මුලාසනාඩුර මන්ත්‍රීතුමනි අද දවසේ විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කැටුම් පත සහ ආර්ථික පරිවර්තන පනත් කැටුම් පත පිළිබඳව සාකච්ඡාවට ගන්න වෙලාවේ විශේෂයෙන්ම මේ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව කවුරුන් ස්තුතිය පුද කරනවා. ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි මේ කෙටුම් පත ඉදිරිපත් කරන මේ වෙලාවේ අපි මුල ඉඳලම කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ විට අද මධ්‍යම රාත්‍රියේ 12 වෙනකොට ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කරන කටයුතු සූදානම් වෙමින් තියෙනවා. මෙවැනි වෙලාවක මේ කෙටුම් පත ඉදිරිපත් කිරීම පිළිබඳව තමයි විපක්ෂයක් හැටියට අපි විරෝධතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් මේ පනත් කෙටුම් පත දෙක ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන්ම අපි අහන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන් දැන් ආර්ථික පරිවර්තන පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව හැම වෙලාවෙම කියනවා රට බංකොලොත්භාවයෙන් මිදිලා කියන කාරණාව පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ වගේම කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි හැම වෙලාවෙම කියන කාරණාවක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ කවුරුත් ගන්න හිටියේ නැහැ ඒ වෙලාවේ එතුමා මේක තනියම ගත්ත කියන කාරණාව. නෑ අපි පැහැදිලිවම කියන්න ඕනේ. මොකද ඒ වෙනකොට අපි ස්වාධීන කණ්ඩායමක් හැටියට අපි 10 දෙනෙක් හෘද සාක්ෂිය 10 දෙනෙක් හැටියට අපි එදා විපක්ෂයට බිලා හිටියේ නැහැ. නමුත් අපි ආණ්ඩු පැත්තේ හිටියේ ආණ්ඩුව කරපු යම් යම් ක්‍රියාවන් ඒ වෙලාවේ අපි විවේචනය කර ආණ්ඩු පැත්තේ ඉඳගෙන. ඒ නිසා අපි එදා පැහැදිලිවම දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක බාරගන්න කවුරුත් නැති වෙලාවක බාරගත්තා නෙවෙයි. ඕන තරම් බාරගන්නයි පොහොට්ටුවේ හිටියා මේ රට. මේ ආණ්ඩුව බාරගන්න ඕන තරම් පොහොට්ටුවේ හිටියා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ රාජපක්ෂලා එකතු වෙලා මේක කරන්න දුන්නේ නැහැ. ඒක අපේ වකිලෙන් කියන්න ඕනේ. මොකද අපි එතකොට හිටියනේ අපි හෘද සාක්ෂිය 10 දෙනා කියලා අපි 10 දෙනා කණ්ඩායමක් අපි හදාගෙන හිටියා. ඒක අපි ගිහිල්ලා කිව්වා. අපි ගිහිල්ලා කිව්වා නම් කීපයක් කිව්වා අපි ඒ වෙලාවේ අගමැතිකම දෙන්න කියලා. ඒ වෙලාවේ ගන්න හිටියා. ඒ නිසා කරුණාකරලා අපි මේක නිවැරදි කරන්න මේ රටට බොරු කියන්න හොඳ නැහැ. වැල් පාලමේ යනවා කියනවා. ඊළඟට මේ රට හැම වෙලාවෙම අර මොකද්ද එක වගේ හැම වෙලාවෙම කියන්නේ මේ රට බාර ගන්න කෙනෙක් හිටියේ නෑ. ආණ්ඩුව බාර ගන්න කෙනෙක් හිටියේ නෑ. මේ 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 ඕන තරම් මේ 225 ඇතුළේ හිටියා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ 225 ඇතුළේ හිටියට ඒක දෙන්න ඒ 225 අතර හිටපු කණ්ඩායම ඉල්ලපු කණ්ඩායමට දෙන්න ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ ආණ්ඩුවේ හිටපු කණ්ඩායම කැමතුන්නේ නැහැ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට දෙන්න තීන්දුව කළායේ ඒ වෙලාවේ තිබුණේ කියන එක අපි විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි විශේෂයෙන් මතක කාරණාවක් කියන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව මුමුණමන කියන කාරණාව තමයි දැන් මේ රට බංකොලොත්භාවයෙන් මිදිලා කියලා. හැබැයි අපි අහනවා රට බංකොලොත් කියලා කියන්නේ දේශීය නැස විදේශීය නැය ඩොලර් බිලියන 72ක් තියෙන වෙලාවක රට බංකොලොත් කියලා කියනවා. හැබැයි අද වෙනකොට ඩොලර් බිලියන 100ක් නැයයි. දැන් කියනවා රට බංකොලොත් නැහැ කියලා. ඉතින් මම දන්නේ මේ ඉලක්කම් සාහිත්‍යයේ කොහෙන් හොයාගත්ත සාහිත්‍යයක්ද කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශේෂයෙන්ම මෙවැනි දේවල් වලට බොහොම දක්ෂයි. අපි දන්නවා මොකද ඒ එතුමගේ න්‍යාය පත්‍රෙම තියෙන එකක් තමයි ওই ගණන් සාස්ත්‍රය. ඒ ගණන් සාස්ත්‍රයෙන් තමයි පළාත් සභාව මේ වෙනකන් කල් දැම්මේ. ඒ ගණන් සාස්ත්‍රයෙන් තමයි පළාත් පාලන ආයතන ටික මේ වෙනකන් අද වෙනකන් වහලා දාලා තියෙන්නේ. ඒ නිසා
ධර්මතුමාට තව විනාඩි දෙකක්
කාලයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ සාස්ත්‍රය ඔන්නෝක තමයි. ඒ නිසා ඒක හොඳයි ආණ්ඩුවට. ඒක හොඳයි ආණ්ඩුපක්ෂයට. හැබැයි අපිට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඒ නිසා තමයි ආණ්ඩුවේ ඉඳලා ස්වාධීන වෙලා මේ රටේ මිනිස්සු වෙනුවෙන් අද විපක්ෂ ලැබිලා තියෙන්නේ. ඒසත් ඉතාමත් හොඳට පැහැදිලිව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මූල්‍ය 50 කෙටුම්පත් දෙක පිළිබඳ ඉතාමත් හොඳට පැහැදිලි කිරීමක් කරා. එතුමා අද විතරක් නෙමෙයි ගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රට පිළිබඳව කතා කරපු දවසේ ගිය පාර්ලිමේන්තු සැසියේ ඉස්සල පාර්ලිමේන්තු සැසියේ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරා IMF නායකයනිම පිළිබඳව. ඒස අපි පැහැදිලිවම කියනවා මේ වෙලාවේ මේ IMF එකට ඕන නිසා තමයි මේ පණත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කළා තියෙන්නේ කියන කාරණාව. ඊළඟ කාරණාව දැන් මේ රට බංකොලොත් භාවයෙන් මිදලා හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි අද පොලිසියට බග කියන්නේ පොලිස් ප්‍රතිවරයෙක් නැහැ. අපි මේ පාර්ලිමේන්තුවේ පුදුමන් තරම් කිව්වා මේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීම වැරදි කියලා. හැබැයි මොකද කරේ? කතානායකතුමාට පුන පුනා කිව්වා. හැබැයි කතානායකතුමා පිළිගන්නේ නැතුව අනවශ්‍ය විදිහේ තනි තීන්දුව తీගෙන අරගෙන ඒ බලේ පාවිච්චි කරාද? ඒ පාවිච්චි කළ පොලිස් ප්‍රතිවරයා පත් කරාද? මොකද වෙලා තියෙන්නේ? අද මේ රටේ ආරක්ෂා බිඳුවට යම් ප්‍රශ්නයක් තියෙනවා. අද පොලිස් දෙපාර්තමේන්තුවට අද වගකීමක් බාර ගන්න කෙනෙක් නැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රට පිළිබඳව මීට වැඩිය මම හිතන්නේ කල්පනා කරොත් හොඳයි කියන කාරණාව පිළිබඳව අපි සිහිපත් කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම
මැතුමනි ඔබතුමා කාලය අවසන්.
ඔව් අවසන් කරෝ. මට විනාඩි 8ක් කියලා ගිහ හැබැයි අවසානේ විනාඩි 6 වෙලා.
විනාඩි 6.
ඉතින් ඒ නිසා ගරු මූලාසනාරුවේ අවසාන වශයෙන් මම ඔබට කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ 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 මේවත් එක්ක මේ 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 රටේ මේ සංවර්ධන වැඩ අපි විරුද්ධ නැහැ සංවර්ධන වැඩ කරනවට. හැබැයි සංවර්ධන වැඩ මේ රටේ කරන්න ඕනේ. හැබැයි මේ සංවර්ධන වැඩ ඇතුලේ ප්‍රජා කමිටු පිහිටීම පිළිබඳව අපේ දැඩි විරෝධය මේ අවස්ථාවේ කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. ඒ වෙනමකුත් තියෙන නෙමෙයි. ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ ප්‍රජා කමිටු පිහිටවගෙන යන්නේ පළාත් පාලන ආයතන ප්‍රධානී පළාත් පාලන නියෝජිතයන්. අද අපේ ගම්වල එහෙමයි වෙන්නේ. හැබැයි ප්‍රජා කමිටු පිහිල්ල කරන්නේ දේශපාලනය. ඒ නිසා මේ කරුණාකරලා අපි ඉල්ලීමක් කරනවා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ ප්‍රජා කමිටු පිහිටීම අපි නවත්තන්න ඕනේ. ඒ සඳහා මැතිවරණ ප්‍රකාශන පත් කළා තියෙනවා. අවසන් කරනවා මැතිවරණ ප්‍රකාශන පත් කළා තියෙන වෙලාවක් දැන් හිටයි බොහෝ විට අද මධ්‍යම රාත්‍රිය වෙනවා ජනාධිපති මැතිවරණ ප්‍රකාශන පත් කරන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වෙලාවක මේ පරත් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ආණ්ඩුවට අපි කියනවා ලැජ්ජා සහගත වැඩ කරන්න එපා. මේක මීට පෙර දැම්මනම් අත්තට මේ පිළිබඳව අපිට කතා කරලා සාකච්ඡා කරලා අපිට මේ පිළිබඳව අපිට යම් තීන්දුව తీන්න ගන්න තිබුණා කියන එකත් සිහිපත් කරනවා. බොහොම ස්තුති වේලාව දුන්නා.
ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
මම ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ පනත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වගේම ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරනවා කියලා මේ හදිස්සියේ කියූප එකක් නෙමෙයි. ඒ වගේම කඩිමුඩියේ ගෙනල්ලා මේක සම්මත කරගන්න දරුණු උත්සාහයක් නෙමෙයි. මේ පිළිබඳව දිගින් දිගටම අපි සාකච්ඡා කළා. ඒ වගේම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මේ පිළිබඳව මම හිතන්නේ සෑම අංශයකම අය කතා කළා. අපි පසුගිය අවුරුදු දෙකක කාලය තුල ලැබපු අමහිරි අත්දැකීම්. විශේෂයෙන්ම 2022 වර්ෂයේ මේ රට ආර්ථික වශයෙන් ඉතාම දුර්වල අඩියකට පත් වුණා. ඒකට හේතු කාරණා ගණනාවක් තියෙනවා. එක එක අයට එක එක විදිහට ඒවා කියන්න පුළුවන්. විවිධ හේතුන් කියන්න පුළුවන්. නමුත් අපි රටක් හැටියට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයට පත් වුණාට පස්සේ ඇති වුණ දේශපාලන පෙරළිය, ඒ දේශපාලන වෙනස්කම් එක්ක අපට අංක එකට පාර්ලිමේන්තුවට පැවරලා තිබුණ වක්කීම තමයි රට අරාජික තත්ත්වයට පත් වෙන්නේ නැතුව බේරා ගැනීමේ කාර්යභාරය. මොකද රට අරාජික තත්ත්වයට පත් වෙන්න ගියේ. ඒ නිසා නීතියක් නැති වෙනම කණ්ඩායම් ඇවිල්ලා නීති අතට අරගෙන මේ පාර්ලිමේන්තු ගිනි තියලා, ඒ වගේම ගෙවල් ගිනි තියලා දේපළ විනාශ කරලා ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබා ගන්න බැරි අය වෙනත් ක්‍රම වලින් මේ රටේ බලය ලබා ගන්න දරුණු උත්සාහයයි. ඒකේ අපි දකපු කාරණේ තමයි බලය ලබා ගත්තත් කමක් නැහැ. ඒ බලය ලබාගෙන පවත්වාගෙන යන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් වුණා නම්. ඒ නිසා පාර්ලිමේන්තුවේ අපිට පැහැදිලි වගකීමක් තිබුණා මහජන ඡන්දෙන් පත් වෙලා ආපු දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරු හැටියට මේ රට ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ගන්න. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ අතිශය බහුතරයක් විශේෂයෙන්ම තමන්ගේ ඡන්දේ පාවිච්චි කරලා ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ රට ඉදිරියට ගෙන යාම සඳහා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයෙක් ඇතුළු කැබිනට් මණ්ඩලයේ පත් වෙලා විශේෂයෙන්ම මේ වක්කීම් කොටස ඉටු කරන්න පටන් ගත්තා. ඒ නිසා අද අපි මේ රටේ පුරවැසියෝ හැටියට විශේෂයෙන්ම සතුටු වෙනවා මේ පහුගිය අවුරුදු දෙකක කාලය තුලදී අපේ රට නැවත ආර්ථික වශයෙන් ප්‍රගතිමත් යනට ගේන්න විශේෂයෙන්ම අපි කණ්ඩායමක් හැටියට හැකියාව ලැබුණ ජනාධිපතිතුමාගේ නායකත්වය. ඒ නිසා අද විපක්ෂයට මේක දරා ගන්න බෑ. විපක්ෂය හැම වෙලාවෙම පහුගිය අවුරුදු 2022 තත්ත්වයන් නැතිකරන්න කටයුතු කරා වගේම ඉන් පස්සෙත් ඔවුන් විශාල වශයෙන් උනන්දුනා මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. ඒ නිසා බැලුවා පුළුවන් තරම් උද්ඝෝෂණ කරන්න පාරවල් වලට ගේන්න රට තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා ජාත්‍යන්තරයට කියලා විශේෂයෙන්ම සංචාරකයෝ ලංකාවට එන එක වළක්වීම සඳහා දැඩි උත්සාහයක් ගත්ත දේශපාලන පක්ෂ. ඒක නෑ කියන්න බෑ. ඒ නිසා ආර්ථික අර්බුදයකට ගියාම ලෝකේ රටවල් ඒ රටවල් වල දේශපාලන ભેදේ පැත්තකින් තියලා පක්ෂ දේශපාලනේ පැත්තකින් තියලා ඊළඟ බලය ලබා ගැනීමේ අරමුණ පැත්තකින් තියලා රටක් හැටියට සාමූහික එකතු වෙනවා ඒ රටේ ආර්ථිකය නැත්තම් ඒ වැටුච්ච තනින් නැවත නැගිටීම සඳහා. නමුත් අපේ රට එහෙම කළේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපේ ආණ්ඩුවට ඒ සහයෝගය විපක්ෂ විසින් ලබා දුන්නේ නැහැ. සාම්ප්‍රදායික විපක්ෂයේ විදිහටම කටයුතු කළා. ඒ නිසා පුළුවන් තරම් බැලුවා උද්ඝෝෂණ ඇති කරන්න. දැන් අද උද්ඝෝෂණ වලට සෙන ගේන්න බෑ. ඒ අය රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා මේ යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියොත් තමයි මේ රටට අනාගතයක් තියෙන්නේ කියලා. ඒ නිසා ඔවුන්ට ඒ උද්ඝෝෂකයන් අද පාරට ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම සටන් පාට නැති වෙලා තියෙනවා. විපක්ෂයක කණ්ඩායමක් කිව්වා මේ රටේ ප්‍රශ්නෙට උත්තරේ අපි කියලා. තව සමහර කට්ටියක් කිව්වා මේකට විසඳුම ගේන්නේ අපි කියලා. හැබැයි අපි මේ වෙනකොට කරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වර්තමාන ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට උත්තරෙත් අරගෙන ඇවිල්ලා තියෙනවා, විසඳුමත් ඇවිල්ලා අරගෙන තියෙනවා. දැන් ඒ මාතෘකාවේ ස්ලෝගන් එක විපක්ෂ විසින් අයින් කරලා තියෙනවා. එයාලා උත්තරේ අහවල්ලු කියලා කිව්වා, විසඳුම අහවල්ලු කියලා කිව්වා. විසඳුමත් උත්තරයක් දෙකම ආණ්ඩුව විසින් ලබා දුන්න නිසා ඒ ස්ලෝගන් එක ඉවත් කරගන්න අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒක ගහන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කිව්වේ ඒ ඕනම රටක් ආර්ථික වශයෙන් වැටුණාම ඒ ආර්ථික වශයෙන් නැවත නැගිටීම සඳහා සාමූහික සහයෝගයක් ලබා දෙනවා. නමුත් තනි උත්සාහයක් අරගෙන ආණ්ඩුවට ඒ කාර්යභාරය කරන්න සිද්ධ වුණා. හැබැයි රටේ ජනතාවගේ සහයෝගය, රටේ ජනතාවගේ ආශිර්වාදය මේ සඳහා ලැබුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාම ක්‍රියාත්මක වුණ නිසා නැවත වතාවක් රට යථා තත්ත්වයට පත් කරන්න හැකියාව ලැබුණා. හැබැයි දැන් රටේ ආර්ථිකය යථාවත් වුණා කියලා අපි සද්ද නැතුව හිටියොත්, අපි වෙනස් වුණේ නැත්නම්, ඒට අදාළ කරන නීති සකස් කරේ නැත්නම් ජාතික ආර්ථික මාර්ග සිටියමත් හරියට සකස් කරගත්තේ නැත්නම් අපි කොයිබටද යන්නේ? ඒ නිසා බොහොම පැහැදිලිව අපිට ජාතික ආර්ථික පරිවර්තන මාර්ග සිටියමක අවශ්‍යතාවය තියෙනවා. අන්නේ ජාතික ආර්ථික පරිවර්තන මාර්ග සිටියමේ පළවෙනි පියවර තමයි අපි මේ පනත හරහා තියන්නේ. ඒ නිසා අපේ රටට ආයෝජකයෙක් වෙනකොට එහෙම නැත්නම් අපේ රටත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් වෙන රටක් වෙනකොට ඒ අය බලනවා අපේ රටේ මූල්‍ය විනය, මූල්‍ය කළමනාකරණය, ආර්ථිකයේ හැසිරීම, මේ සියල්ල දිහා බලලා තමයි ආයෝජකෙක් වෙනවා නම් ආයෝජකෙක් වෙන්න, එහෙම නැත්නම් රටක් අපිත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න. ඒ නිසා මේ වගේ ප්‍රශ්න තිබුණ හින්දා තමයි ඉලක්කයන් නොමැතිව කටයුතු කරපු නිසා තමයි අපේ ආර්ථික වැටීම් සිද්ධ වුණේ. ඒ නිසා පැහැදිලිව මේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම අද යුගයේ අවශ්‍යතාව වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි වගේ රටක් නැවත වතාවක් බංකොලොත් වෙන්නේ නැතුව කවුරු රට පාලනය කරත් දැන් ඔය සූදානම් වෙන ඇඳුම් ඇඳගෙන ඉන්න කොයි ජනාධිපති හරි ඇවිල්ලා ඒවා කරන්න සූදානම් වුණත් මං හිතන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත් දන්නවා මේ වැඩපිළිවෙල කාටද ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා කවුරු ආවත් මේ රටේ ආර්ථිකය වැටෙන්නේ නැතුව යන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරනවා. මං දැක්කා මං ඊයේ පෙරේද බැලුවා 20/22 පත්තරවල ගිහිල්ලා තියෙන දේවල්. විවිධ උගතුන්, බුද්ධිමතුන්, දේශපාලන මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියපුවා පත්තරවල දාලා තියෙන පොල් ගෙඩි අකුරු. එක් අවස්ථාවකදී කියනවා ලබන අගෝස්තු වෙනකොට, ඒ කියන්නේ 20/22 අගෝස්තු වෙනකොට මේ රටේ 10,000ක් කණ්ඩ නැතුව හාමතේ මැරෙනවා කියලා. ඒ වගේම පාසල් ආය අරින්න බැරි වෙනවා. පාසල් වල දරුවන්ට විභාග පවත්වන්න බැරි වෙනවා. ඒ වගේ ජීවිතේට ආයේ පොහොර ගොවි ජනතාවට නැති වෙනවා. ඒ නිසා රටේ මේ වගේ ප්‍රශ්න ගණනාවක් කියලා ජනතාව බය කරා, කුපිත කරා. ඒ කුපිත කරලා වෙනම පැත්තකට ගෙනියන්න සූදානම් වුණේ. නමුත් අද මේ ප්‍රශ්න ඔක්කොම විසඳලා තියෙන අපේ ආණ්ඩුව අද පාසල් ඔක්කොම ඇරලා ඊළඟට විභාග නිසකලට පවත්වන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට පාසල් නිලැඳුන් ටික වෙලාවට ලබා දුන්නා, පෙළ පොත් ටික දෙනවා, ප්‍රාථමික විද්‍යාලවලට දිවා ආහාරය 100ට අඩු පොඩි පාසල් වල දරුවන්ට දිවා ආහාරය, වැඩිහිටි දිනියන්ට අවශ්‍ය සනීප ආරක්ෂක කටයුතු වෙනින් අවශ්‍ය ඒ ආධාර ඒ ඔක්කොම ලබා දෙනවා. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කරන්න පුළුවන් වුණා. තව වැඩි කරන්න ඕනේ. හැබැයි මේ ආර්ථිකය තුල තව ඊට වඩා වැඩි කරන්න බෑ. අපි සතුටු වෙනවා, අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කරු ජනාධිපතිතුමාට. ඊයේ
ගරුමැතිතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
විශ්‍රාමිකයන්ට ඒ විශ්‍රාමික අපේ රටට විශාල සේවාවක් කරපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විශ්‍රාමිකයන්ට තවත් රුපියල් 3,000ක දීමනාවක් එකතු කරන්න කටයුතු කිරීම පිළිබඳව. මොකද ඒක විය යුතු දෙයක්. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට තව වැටුප් වැඩි වෙන්න ඕන. වැඩි කරන්න ඕනේ. ඒ නිසා මේ ආර්ථික පරිවර්තන පනත තුලින් මුළු රටේම ආර්ථිකය ඉස්සෙනකොට, ආර්ථිකය ශක්තිමත් වෙනකොට, තියෙන අඩුපාඩු නැති වෙනකොට රාජ්‍ය සේවකයන්ට විතරක් නෙමෙයි පෞද්ගලික අංශය ඇතුළු සමස්ත ප්‍රජාවටම ඒ ප්‍රතිලාභ ලැබෙන විදිහේ වැඩපිළිවෙලකට අනිවාර්යයෙන්ම අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න ගරු සභාපතිතුමනි, මේ පෞගිය කාලෙම අපි දැක්කා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මාධ්‍ය සාකච්ඡා පවත්වත්ත ඒ අය දිගින් දිගටම කියවපු ප්‍රශ්න ගණනාවක් තිබ්බා. විශේෂයෙන්ම පොලී අනුපාත, ඒ වෙලාවේ තිබුණා ඒ පොලී අනුපාත දරා ගන්න බැරිකම. ඔවුන් අපිත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ප්‍රවාහන වියදම් වැඩි, විදුලි බිල වැඩි. අපි ඒ අය සමහර අය අපිත් එක්ක තරහත් වුණා. හැබැයි අපි කිව්වා කාලයක් දෙන්න, මේකට අවශ්‍ය රාමුව වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම හදන්න පුළුවන් කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ප්‍රවාහන වියදම අඩු වෙනවා, දැන් විදුලි බිල අඩු වෙනවා, දැන් ඩොලරය ක්‍රමානුකූලව හොඳ ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා පොලී අනුපාත අඩු වෙලා තියෙනවා. එතකොට සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම් පොලින් 100ට වැඩි ප්‍රමාණයක් ඉස්තරකරන මේ වර්තමාන ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. ඉරන් වික්‍රමාන්ත මැතිතුමා ඉන්නවා මේ ඉදිරියේ වාඩි වෙලා. මම දැක්කා එතුමා ආර්ථිකය පිළිබඳ යම් අවබෝධයක් තියෙන මහජන නියෝජිතෙක්. අපි සතුටු වෙනවා. එතුමා ගියා හිරු ටීවී එකේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට. අර පැත්තෙන් චමදිත මහත්තය අහනවා, මේ පසුගිය අවුරුදු දෙකක කාලය තුළදී අපේ රටේ ආර්ථිකය පිළිබඳව ආපු ගමන පිළිබඳව ඔබට සතුටු වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම්
යම්කිසි
අවසානයක් වෙනවා. යම් කිසි ඔබතුමා ඒ පිළිබඳව මොකද්ද දක්වන එහෙම නැත්නම් ප්‍රතිචාරය කියලා. හැබැයි එතුමා ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. එතුමා වටේන් ආයෙ ඔහම එනවා. ආයෙත් ප්‍රශ්නේ අහනවා ජමදීත මහත්තයා, මේ පසුගිය අවුරුදු කාලය තුලදී අපේ රටේ ආර්ථික වෙනසක් ඇති වෙලා තියෙනවද කියලා. ඒකට උත්තරයක් දුන්නේ නැහැ. මොකද එතුමාට ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් නිසා, එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉඳලා විපක්ෂයේ මන්ත්‍රීකම වෙනුවෙන් එතුමා පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. මොකද එතුමා කිව්වා විශේෂයෙන්ම වෙනත් ක්‍රමවේද ඇරිලා මේ අවුරුදු එක කාලය තුලදී ඕනම කෙනෙකුට තේරෙනවා අපේ රටේ මේ වැට්ටුවේ කවුද වැටුනේ මොකද ඒ කියනකට වඩා පසුගිය අවුරුදු දෙකක කාලය තුලදී අපේ රටේ පැහැදිලි ආර්ථික ප්‍රවර්ධනයක් ඇති වුණා කියන වචනේ එතුමාට කියා ගන්න බැරි වුණේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් නිසා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති මේ කෙටි කාලය තුල ලබාගත් ප්‍රගතිය, මේ ප්‍රගතිය අපි ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න නම් පැහැදිලි නෛතික වෙනස් වීම රාශියක් වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේ පනත ගෙනාවේ. ඒ නිසා අපි සියලු දෙනාම මේ පනතට සහයෝගය ලබා දෙනවා කියන එක මතක් කරමින් මානෙහෙදෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.